Honorable Social Premanajanta, you have 14 minutes.
Garu Mulasana Ruda Mantitumani, I am Mahitani Hatravini Dinendat, Vivadet Lakalati Bene, Dedas Visieke, Janavari Masitis Sekweni Dina, Evakata Hitupu Janadiputuma Visin, Patkar Lada, Janadiputi Komsame, our son Varta, Missidia, April Visiekwenda Dedas Dahaname, Kitunan Gitama Vedakat, Dina Quetcher, Emma Irda Dinedi, Melu Praharin, තුන්සියයකට ආසන්න පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා රටේ ආර්ථිකය ආපස්සට ගියා සංචාරක ව්‍යාපාරේ කඩා වැටුණා වර්ගිකයන් අතර විවිධ සැක සංකා මත උනා මේ වගේ විශාල බලපෑමක් සමස්ත සමාජයට ආර්ථිකයට ඒ වගේම විවිධ ජන කොටස් වලට ඇති වූ බව රහසක් නොවේ අපි තාම පැහැදිලිව කියනවා මේ ප්‍රහාරය එල්ලවන විට 2019 අප්‍රේල් 21 වෙනකොට මේ පසුගිය ජනාධිපතිවරණය පිළිබඳව කතාවක් තිබුණේ නැහැ. මැතිවරණ පිළිබඳව කතාවක් තිබුණේ නැහැ. දැන් සමහර විපක්ෂ මන්ත්‍රීවරුන් කතා කරන්නේ මේ රජය බලයට පත්වීමට ඒ වගේම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවේ මේ සහරන් ප්‍රහාරය නිසායි කියලා. Saharan ප්‍රහාරයක් එන්න ඕනේ නැහැ මේ රජයේ බලයට එන්න ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න. පසුගිය රජයේ මේ වார்த்தාවෙම ගත්තොත් එහෙම ඉතා පැහැදිලිව තේිනවා විධායක සහ අගමැති සහ මේ කණ්ඩායම් දෙකක් අතර තිබූ නොගැලපීම ප්‍රතිපත්තිමය කරුණු සහ බැඳුම් කර සිද්ධියේ ඉඳලා ඉදිරියට ගලාගෙන ආපු ඒ නොගැලපීම් සමූහය මේ ජාතික ආරක්ෂාව බිඳවැටීමටත් එක හේතුවක් උනායි කියන කාරණේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ නිසි ආකාරයෙන් මේ සිද්ධිය වෙන වකවානුවේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා තිබුණා නම් මේ විනාශයෙන් අපිට ගැලවෙන්න ඉඩකඩ තිබුණායි කියන එක තමයි මේ සමස්ත අවසන් වார்த்தාව කියවුවාම එයින් පැහැදිලි වන්නේ. මම ඒක එකිනෙක ගත්තොත් එහෙම accountability ද වගවීම වගවීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි පිටපතේ අවසාන වார்த்தාවේ මේ පිළිබඳව අපි විවාද කරන 265 වෙනි පිටුවේ සඳහන් වෙනවා ඒ තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පිටුව 276 සඳහන් වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් පිටු 284 සඳහන් වෙනවා. ඒ වගේම ඩිරෙක්ට් SIS ඒ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. එනිසා ඊටම පැහැදිලිව මෙවැනි ජනාධිපති කොමිසමක්කට බැහැ CID එක TID එක SIS එක වැනි පොලිසිය සම්බන්ධ විමර්ශකයන්ට තිබෙන්නා වූ රාජකාරියක් කොමිසමකට කරන්න බෑ. කොමිසමක් පත් කරන්නේ ඉන්ක්වරි එකකට පරීක්ෂණයකට කොමිසම ඉදිරියට එන සාක්ෂි මත කොමිසියම ඉදිරියේ මෙහෙවන සාක්ෂි මත කොමිසම ඉදිරියට ගෙන එන්නා වූ ලිඛිත යම් සාක්ෂි මත ඒ කොමිසම ඉදිරියට ආපු කරුණු මත පමණයි කොමිසම වார்த்தාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. සැකකරුවන් කවුද කියන එක හඹාගෙන ගොස් කොමිසමකට තීන්දුවක් දෙන්න බෑ. වார்த்தාවක් සකස් කරන්න බෑ. ඒක ආයිත් වෙනම කණ්ඩායම් වලට. CID එක තිබුණ එකට TID එක තින්න එකට SIS එක තින්න එකට ඕනනම් ආණ්ඩුවකට පුළුවන්. දැන් ඒ කාලේ FCID එක හැදුවානේ පොලිස් ආඥාපනත යටතේ වගන්තියක් ගැසට් කළා බලන්න ඔගේක කොච්චර දේවල් කළාද කියලා නඩු කීයක් පැවරුවද කියලා ඒ කාලේ ආ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල පවා ආ මේ මේ ජුඩිගේජ් ඇක්ට් එක මෙන් කළා මේ පාර්ලිමේන්තුවේ ගෙන නඩු ගන්න පටන් ගත්තා දැන් ඒ උනන්දුව තියන්න තිබුණානේ ඒ කාලේ ඔය සිද්ධිය වෙනකොටයි ඉන් පස්සේ බලේ හිටපු ඒ අයට ආණ්ඩුවට ඕනේ හැටිය තිබුණා අර FCID එක හැදුවා වගේ පොලිස් ආඥාපනතේ ගැසට් කළා කිසිම කරදරයක් නැතුව ගැසට් කළා හිටන් ඕන තරම් තිබුණා මේගොල්ලෝ අල්ලගන්න එහෙම උනන්දුනේ නැහැ ඒ වෙනුවට කළේ පාර්ලිමේන්තුවේ Tamanta හිතවත් වන ආකාරයට තේරීම් කාරක සභාවක් දාලා යම් යම් කරුණු විමසීමකට ලක් කරනවා. ඒකේ වළංගුභාවයක් නැහැ. දැන් මේ ජනාධිපති පරීක්ෂණ කොමිසම ස්වභාව ඉදිරිපත් වෙන කරුණු ඒවා සාක්ෂි බවට පත් වෙන්න ඕනේ. ඒවා සාක්ෂි බවට පත් වෙන්න නම් නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ, පොලිස් දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ. ඒ සාක්ෂි හරියට ගලපලා ගන්න ඕනේ. ප්‍රකාශ අවශ්‍ය වැඩිදුර දේවල් නැවත සටහන් කරගන්න ඕනේ. ඒ සියල්ල ගලපා ගත්තාම තමයි මේ රටේ දණ්ඩ නීති සංග්‍රහයට මේ කොමිසම වාර්තායම පැහැදිලිව කියන ස්ථාන කීපයකදී මම අර කලින් කිව්ව පිටුවලදී දණ්ඩ නීති සංග්‍රහයටතේ උචිතවන්නා වූ අදාළවන්නා වූ වගන්ති යටතේ චෝදනා ගොනු කරන්න ඕනේ කියලා. ඉතින් දණ්ඩ නීති සංග්‍රහයටතේ චෝදනා ගොනු කරන්න බෑ. සාක්ෂි ආඥා මණ්ඩතර අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළව අවශ්‍ය නම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතත් උපයෝගී කරගන්න ඕන නම් ඒ ප්‍රතිපාදන එකට අරගෙන ඒ චෝදනා පත්‍ර ගුණ කළ යුතුව තිබෙනවා. ඒක නිසා කොමිසම ගල්ලා තින්නේ කොමිසමට දුන්න බලපෑරුපු කොටසේ ඒගොල්ලන්ට හිමි සීමිත රාජකාරිය ඒ බිත්ති හතරත ඇතුළත ඉදිරිපත් වූ සාක්ෂි වලින් මේ වාර්තාව සකස් කෙරේ. මින් ඉස්සරහට යන්න නම් සිද්ධුනේ අප්‍රේල් 21 2019. එතන මේ කොමිසමවත් කළේ 2019 සැප්තැම්බර් මාසේ 21. නෑ 2019 අප්‍රේල් 21 සිද්ධිය 2019 සැප්තැම්බර් 21. එතන මාස කීයක්ද? මාස 7කට පස්සේ. එතන ඒ කාල සීමා තුල සාක්ෂි විනාශ වෙන්න පුළුවන්. පුද්ගලය විදේශගත වෙන්න පුළුවන්. සංගවන්න පුළුවන්. නොඑක් දේවල් සිදු වෙන්න පුළුවන්. එතකොට කොහොමද දැන් සාමාන්‍ය අපරාධ නඩුවක් ගත්තොත් ඒ සාමාන්‍ය අපරාධ නඩුවේ පැමිණිල්ල ප්‍රමාද වුණොත් සාක්ෂි සැඟ වුණොත් සාක්ෂිකරුවා මිය ගියොත් ඒ නඩු සනාථ කිරීමට සාක්ෂි හොයාගන්න ඉතාම දුෂ්කරයි. ඒ නිසා ඉක්මනටම ගත යුතු පියවර නොගත්ත පිරිස් තමයි අද මේ චෝදනා කරන්නේ. 3-2 ගන්න ජනාධිපතිවරණය දිනන්න මේක හේතු නැයි කියලා. නෑ මේක නැති වුණත් අපි ওই ප්‍රතිඵලය ගන්නවා. ඒකට හේතුව මේ රටේ ජනතාව දැනගෙන හිටියා රටේ ආර්ථික වැටලා තිබිච්ච මට්ටම, ජාතික ආරක්ෂාව වැටලා තිබිච්ච මට්ටම. ඉතින් ඒක නිසා මම ඒකට පිළිතුරු දෙනවා. ප්‍රතික්ෂේප කරනවා දැඩි ලෙස මේ ප්‍රහාරය හේතුවෙන් වර්තමාන රජයේ හෝ ජනාධිපතිතුමා බලයට ආවා ඒක හේතු නැයි කියන එක අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනකේ හේතුවක් කියලා ජනතාව චන්දදාගේ කල්පනා කර නැති. රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටුණා නම් ආණ්ඩුව තුළ ඇති වූ අර්බුද තුළ ඉතින් ජනතාව ඒක කල්පනා කිරීම පුදුමයක් නෙමෙයි. එසේ නොවන්නට තමයි වර්තමාන රජය ඉස්සෙල්ලාම කළේ ජාතික ආරක්ෂාව තහවුරු කරන එක. ඒක නිසා මේ රජය නීතිපති දෙපාර්තමේන්තුවට මේ උද්දුත යවලා පිටු මේ වාර්තාවෙන් තියෙන පිටු 34,000 ප්‍රොසීඩින්ග්ස් ජනාධිපති කොමිසමේ කාර්ය සටහන් මේ වාර්තාව තිනවා පිටු 900කට වඩා. ඒ සම්පින්නනේ මේ වාර්තාවේ කොටස් ගණනාවක් තිනවා. ඊළඟට හිටපු ආරක්ෂක ලේකම් පොලිස් පුතුතුමා මේ වාගයට දණ්ඩ නීති සංග්‍රහයේ උචිතවන්නා වූ වගන්ති යටතේ නඩු පවරන්න නිර්දේශ කරනවායි කියන කාරණා තවත් අයත් සමග. ඊළඟට 21 වෙනි ඡේදය ඉතා පැහැදිලිව කියනවා නීතිපති දෙපාර්තමේන්තුවේ පවා යම් මත්හැරීම් සිදු වෙලා තිනවායි කියන කාරණය 326 වෙනි පිටුවේ සඳහන් කරනවා. මේව බාරව හිටපු සමහර රජයේ නීතිඥයින්. ඊළඟට මේ සඳහන් කරනවා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. පනතක් නැහැ, බිල් එකක් විතරයි තියෙන්නේ. ඒ බිල් එක ගැන සඳහන් කරනවා පිටු 344-50 දක්වා. එයින් යම් නිර්දේශයන් දීලා තිනු. කොහොමද නීති සංශෝධනයේ විත්ති ඉදිරියට මෙවැනි දේවල් වළක්වා ගැනීම සඳහා දඬුවම් කිරීම සඳහා මින් ඉදිරියට යන්න කෙසේද කියන කාරණේ. ඊළඟට 30 වෙනි ඡේදයේ අවසානය සඳහන් කරලා තිනවා 31 වෙනි ඡේදයේ recommendations නිර්දේශයන් ඉදිරිපත් කරලා තිනවා. ඊළඟට පිටු 468 469 70 71 මේක ඊටම පැහැදිලිව තිනවා executive summary එක සාරාංශය. මේ සාරාංශයෙන් මේ සම්පූර්ණ වාර්තාව ඉතුරු කරුණු ටික කියලා තියෙනවා. සා අපි ඊටම පැහැදිලිව කියනවා. දැන් මේක මෙතනින් ඉස්සරහට යා යුතුයි. මේන් පීඩාවට පුත්පත් වෙච්ච අයට ඒ අවශ්‍ය සහන වන්දි ලබා දෙන්න ඕනේ. ඒව නිර්දේශයන් තියෙනවා මෙතන. ඊළඟට මෙවැනි සිද්ධීන් නැවත සිදු නොවීම සඳහා ගත යුතු නෛතික පියවර, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, ඒවා බිඳිවැටලා තිබුණු ආකාරය. ඒක නිසා මේ වාර්තාව පදනම් කරගෙන ගත හැකි පියවර රාශියක් තියෙනවා. අපරාධ නීති යටතේ ඊළඟට රටේ යහ පාලනය ගැන, යහපාලනය ගැනත් මේ වාර්තාව විසඳාම් කරනවා. ගුඩ් ගවර්නන්ස් ගැන, ඉතින් ගුඩ් ගවර්නන්ස් ගැන කතා කළාට ඒක තිබිලා නැහැනේ, ඒක බිඳ වැටිලා, ඒකත් හේතුවක්. රජයේ ප්‍රධාන පාර්ශ්වයන් අතර පරස්පරතාවයන්. දැන් ආරක්ෂක කමිටු රැස් වුණා. දැන් අගමැතිතුමා කියනවා සාක්ෂි දීලා හිටන්නේ නැහැ, මං අහවල් දවස් ඉඳලා ඒවට ගියේ නැහැ. එහෙම කියන්නේ. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා මේ එකම ආණ්ඩුවක් හැටියට සැලකුවත් මේ ඇතිවල තිබෙනව විරසකයන් ජාතික ආරක්ෂාව බිඳ වැටීමට හේතු නැයි කියන කාරණා. ඉතින් ඒකම තමයි හේතුනේ ඒ අයගේ පරාජයන් වලට. ඉතින් කවුරු හරි කියනවා විපක්ෂයේ ඉඳලා මේ සහරන් ප්‍රහාරය වාසි වුණයි කියලා හිටන් මේ වර්තමාන ආණ්ඩුවටයි ආණ්ඩුවට බලයට එන්නයි, ඒක අපි ප්‍රතික්ෂේප කරන්න. ඒක නෙවෙයි ඇත්ත. ඒක ජනතාව තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා ඉතාම පැහැදිලිව අපි සඳහන් කරනවා TID එක, CID එක, SIS මේවා දක්ෂ නිලධාරීන්. මෙයාට මේ ඉතුරු වැඩ ටික බාර දීලා මේවායේ සැලසුම් කරපු අය ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය දැන් ජීවතුන් අතර නැහැ. ඒ අය මරාගෙන මැරිලා. ඒකට ආධාර අනුබල දුන්න අය විවිධාකාරයෙන් ඒ පිළිබඳව ඒ සිළු දෙනා නීතිය රැහැනට ගෙනල්ලා ඒ ඝාතන ලක් වෙච්ච අයටත් එයාගේ පවුල් වලටත් සාධාරණ ඉටු කරන්න ඕනේ. මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කළා නැවත මේ වගේ දේවල් සිදු නොවීම සඳහා. ඒ නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරලා වෙලා ඉවරද? තව වෙලා තියෙනවා. හරි. ඔව්. මම ඊට වඩා කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට පෙසනා කාර්යභාරයක් තියෙන ඉදිරි කාලය තුලදී මේ සඳහා අනුශාංගික වන්නා වූ නීති මේ පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී අපි සුළු දිනාගම යුතුයකමකුත් තියෙනවා. ඒවට සහයෝගය දීලා අවශ්‍ය සංශෝධන ගෙනල්ලා මේ රටේ අපරාධ නීතිය ත්‍රස්ත ප්‍රතිත්‍රස්ත පනත් ශක්තිමත් කළා මෙවැනි අවස්ථා නැවත ඇතිවීම සඳහා කටයුතු කිරීමටත් අවසාන වශයෙන් මේ ඝාතනයෙන් ලක් වූ දේශීය විදේශීය සියලු දෙනාටත් එයින් පීඩාවටපත් වූ සියලුම පවුල් වලට ඒ වගේම විශේෂම කිතුණු ජනතාවටත් මේ අවස්ථාවේදී අපගේ දැඩි ශෝකය කනගාටු ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.
Thank you. Honorable චාමර සම්පත් දසනායක, you have 5 minutes.
ගරු වැඩ බලන මූලාසුනේ මන්ත්‍රීතුමනි, අද අපි කතා කරන්නේ මේ රටේට 2019 ඇති වෙච්ච භයානකම සිදුවීමක් වන අපරාධයක් වන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව. මේ ප්‍රහාරය සම්බන්ධ විවිධ මත රටේ මේ දිනවල මාධ්‍ය තුලින් කතාබහට ලක් වෙනවා. මේ වෙලාවේදී කියන්න ඕන කෙනෙක් මුල් කරගෙන නමක් මුල් කරගෙන තීන්දු තීරණ ගන්න බෑ ඕනම කෙනෙකුට. සමහර අය අහනවා රෙදි ඇඳගෙනද ඡන්දෙ ඉල්ලන්නේ කියලා. හැබැයි රෙදි ඇඳගෙන තමයි පොළොන්නරුවෙන් ඡන්දෙ ඉල්ලලා පහුගිය පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවට ආවේ. ඒ වගේම ඒ කෙනෙක් තනි පුද්ගලයෙක් ඒ වෙලාවේ ආණ්ඩුව කරේ නෑ. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා විතරයි නෙමෙයි ආණ්ඩුව කරේ. එතකොට රනිල් වික්‍රමසිංහලා රෙදි ගලවලාද ඇඳලාද කියලා ඒ හිටපු කතෝලික ඇමතිවරු, අද විපක්ෂයේ ඉන්න ප්‍රබල ඇමතිවරු රෙදි ගලවලාද හිටිය ඇඳලාද හිටිය කියන එකත් අපිට ආණ්ඩ සිද්ධ වෙනවා. මම ඒ ගැන වැඩිපුර කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ගැන මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මගේ කනගාටුවත් මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කතාබහ සිද්ධ වෙන මොහොතේදී කවුරුත් හිතන්න එපා අපි සමහර විට මේ කරන කතාව බෞද්ධයෝ හැටියට මේ සියලුම ආගම් නියෝජනය කරන ජාතීන් ජීවත් වෙන රටක සියලුම ආගම් ජාතීන් නියෝජනය කරන මේ රටේ මං හිතන්නේ සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට 70 ඉඳන් 2019 සාරාංගයේ ඒ සිද්ධිය වෙනතෙක් සියලුම ජාතීන්ට අසාධාරණයට අසාධාරණකම් සිද්ධ වුණා. ඒවා නෑ කියන්න බෑ. කවුරුත් මැරිලා ඉපදිච්ච මිනිස්සු නෙවෙයි මේ රටේ ඉන්නේ. 71 කැරැල්ල ඊට පස්සේ 77 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 8ට වැඩිච්ච වෙලාවේ අපේ ගෙවල් ගිනි තිබ්බේවා පොලිසියට නිවාඩු දීලා ගහපුවා ඒ වගේම 83 ද්‍රවිඩ ජනතාවට පහර දීම ඒ වගේම යාපනයේ පුස්තකාලේ ගිනි තීවීම එහෙන් දිගින් දිගටම සිදුවීම් මේ රටේ සිදු වෙලා තියෙනවා ඒවා අද මැරිලා ඉපදිලා ඉන්නවා වගේ ඒවා ගැන කවුරුත් අද හඳානක්වත් මතක් කරන්නේ නැහැ ඒ වගේම ලෝකයේ සිංහල බෞද්ධ ජාතිය ලෝකයේ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ බොහොම සුළු පිරිසක්. මෙතන ඉන්න කතෝලික ජනතාවට ලෝකයේ ඕන තරම් ජීවත් වෙන්න උදව් කරන්න කතෝලික ජනතාව වෙනුවෙන් කතා කරන්න ඕන තරම් ලෝකයේ මිනිස්සු ඉන්නවා ලෝකයේ රටවල් ඉන්නවා ලෝකයේ උදව් කරනවා. ඒ වගේම මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලෝකයේ උදව් කරන්න ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න ලෝකයේ ඕන තරම් මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. ඒ වගේම ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් මේ රටේ ජීවත් වෙන ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ලෝකේ කතා කරන්න ඒ ගැන හොයන්න බලන්න ඒගොල්ලන්ට උදව් කරන්න ඕන තරම් ලෝකයේ ජනතාව ඉන්නවා. හැබැයි අපිට තියෙන මූලාසුන රුඩ මන්ත්‍රීතුමනි කනගාටුව තමයි සිංහල බෞද්ධ කියන ලෝකේ වෙනත් කොහෙවත් රටක නැති එක අපි ගැන හොයන්න බලන්න අපිට ගරු කරන්න අපිට ආදරය කරන්න නැත්නම් අපි ගැන කතා කරන්න ඉන්න ප්‍රමාණය අඩුයි කියන එක අර රතු ඉන්දියානු වගේ නැති වී යන පරම්පරාවක් හැටියට නැති වී යන ජාතියක් හැටියට අපිට ඒ කනගාටුව අදත් අපිට තියෙනවා. ඒ ගැන බෞද්ධයෙක් සිංහල කෙනෙක් හැටියට මම ජාතිවාදී විදියට නෙමෙයි නමුත් ඒ ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම කතා කරන්න සිද්ධ වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ අපි අපේ මිනිසුන්ට කැපිති ගොල්ලෑවේ ඩොලර් ෆාම් කෙන් ෆාම් යාල්දේවි දුම්රිය කිතුල්ලිතේ නාවික හමුදාවේ බස් 3ක් එක තැන කපනකොට අරන්තලාවේ භික්ෂු ඝාතනය වෙනකොට මරදානේ බෝම්බ පිපිරනකොට ඒ වගේම මහා බැංකු බෝම්බ පිපිරනකොට චාවා කච්චේරි පොලිසිය සමතලා වෙනකොට ඒ වගේම දළදා මාලිගාවට ගහනකොට ඒ වගේම අනුරාධපුර අපේ පූජනීය සිද්ධාස්ථාන වලට පහර දෙනකොට ඒ වගේ නොයෙකුත් සිදුවීම් සිදු වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න ලෝකේ කවුරුත් හිටියේ නැහැ. ඒ වෙනුවෙන් අදත් ලෝකේ කවුරුත් අපේ පැත්තට කතා කරන්නේත් නැහැ. අපේ ගැන කතා කරලා කවුරුත් අපි ගැන අපිට උදව් කරන්නේත් නැහැ. ඒ සිදුවීම් සිදු නොවුණා කියලා හිතාගෙන තමයි අද මේ රටේ සමහර උදවිය හැසිරෙන්නේ. මේ රටට මොනවත් සිදුුනේ නැති විදියට තමයි අද රටේ මිනිස්සු කතා කරන්න බලාගෙන තියෙන්නේ. ඉතින් ඒ එක්කම මම කියන්න ඕන අද ජීවතුන් අතර නොතිබුණත් නොසිටියත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් මේ සිද්ධිය සම්බන්ධව 2013 අලවි මවුලානා එමතුමා කියලා තිනවා මේ සහරාංගේ කණ්ඩායම ගැන. අලවි මවුලානා 2013 හිටපු ආණ්ඩුකාරවරයෙක් ප්‍රකාශයක් කළා තිනවා මේ ගැන හොයන්න බලන්න කියලා 2013. හැබැයි ඊට පස්සේ 2016 මේ පාර්ලිමේන්තුවේදී 2016 අපේ විජේදාස රාජපක්ෂ හිටපු එමතුමා ප්‍රකාශයක් කරනකොට එදා රවුප් හකින් මැමතුමා විසාල් බදුරදීන් මැමතුමා ඒ වගේම මුජිබුල් රහ්මාන්ලා වගේ අය ඒක නිකන් විහිළුවකට අරගෙන මුස්ලිම් ජාතියට පහරක් දෙන බවට ප්‍රකාශ කරමින් එදා අපේ විජේදාස රාජපක්ෂ මැමතුමාගේ ප්‍රකාශය නිකන් විහිළුවට ගන්න බවට පත් වෙලා තියෙනවා. ඒ ගැනත් අපි මේ වෙලාවේදී කියන්න ඕනේ ඒ අවධානය එදා ඒ යහපාලන ආණ්ඩුව විජේදාස රාජපක්ෂ මහත්තයා මේ කියන්නේ මොකද්ද? හොඳද බොරුද ඇත්තද කියන එක ගැන හොයලා බලවනා ඔය සිද්ධීන් වළක්වන්න පුළුවන්. ඒ වගේම 2017 ජූලි මාසේ ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය තියෙනවා සිරියාවේ සහ ඉරානයේ තුල අල්කයිඩා පුහුණු කඳවුරු ඇති බැවින් ඒ සංවිධානවල සිටින අය සිරියාවට පලා යාමට උත්සාහ කරනවා එබැවින් ඒ ගැන හොයන්න බලන්න ඕනේ කියන එක එවකට ආරක්ෂක ලේකම් වරයා කියලා තියෙනවා. ඒ වගේම 2018 පෙබරවාරි මුල් සතියේ තුර්කී බලධාරීන් විසින් අත්අඩංගුවටගත් අල්කයිඩා අය වෙනත් රටවල අල්කයිඩා සංවිධානය අය ඒ අය පිටුවහල් කරලා තිනවා තුර්කියෙන් වෙනත් රටවල් වලට. ඒ තුර්කියේ හිටපු පිටුවහල් වෙච්ච අය තමයි මේ ලංකාව වගේ ඒ වගේම වෙනත් රටවල් වලට ඇවිල්ලා මෙවැනි සංවිධාන හදාගෙන මෙවැනි බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් එකින් එකට කියනවනම් ගොඩාක් දේවල් මේ සහරාන්ගේ මේ 2019 අපිට ඇති වෙච්ච අපිට නෙවෙයි ලෝකෙනම බලපාපු සිද්ධියක් හැටියට මේක අපිට කියන්න බලන්න. ඒ වගේම මාවනැල්ලේ සිද්ධිය වනාතොවිල්ල සිද්ධිය අද අත්තනංගුවට පත් වෙච්ච ගැන 121 වෙනි මේ අපිට දීපු පාසු කොමිෂන් වාර්තාවේ 121 වෙනි පිටුවේ කියලා තියෙනවා අසාසාලිගේ දේශපාලන මැදිහත් වීම 127 වෙනි පිටුවේ තියෙනවා. ඒ වගේම අධෛර්යමත් කිරීම රජයේ අධෛර්යමත් කිරීමට කටයුතු කිරීමත් මේ සම්බන්ධව අසාසාලි ගැනත් විශාල වශයෙන් කියවලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපි මේ වෙලාවේ කියන්න ඕන මේ කොමිෂන් සභාව පත් කිරීම. ඒ වගේම අපි රටක් හැටියට අපිට ගොඩාක් මේ සිද්ධිය සම්බන්ධව අද පවතින රජයට නැත්නම් මේ ආණ්ඩුවට මේක බරකරන්න යම් යම් කණ්ඩායම් ඉදිරිපත් කරලා ඉන්නවා. ඒක නෙවෙයි විය යුත්තේ. ඒ වෙලාවේ පොලිස්පති පත් කිරීම, ඒ වෙලාවේ හිටියේ පොලිස්පති කවුද? පොලිස්පති හිටියේ වික්‍රමසිංහ මහත්තයා තමයි සුදුසුකම් ලබලා හිටියේ. හැබැයි වික්‍රමසිංහ මහත්තයාට නොදී තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ හිටපු පොලිස්පති පත් කරේ. ඒ වගේ මාරස්සක ලේකම්වරයා. ඒ පත් කිරීම ඔක්කොම උනේ අරලියගා මන්දිරේ ඉඳලා කරපු පත්වීම් තමයි මේ රටේ ආරක්ෂාවට ඒ වෙලාවේ එවකට පත් කරේ කියන එකත් කියන්න ඕන. එද ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අද අගමැති ගැන කතා කරන්නේ නැහැ. අද හිටපු ආරක්ෂක ලේකම් ගැන කතා කරන්නේ නැහැ. අද හිටපු ඇමතිවරු සමහර ඇමතිවරු කිව්වා සිද්ධිය වෙලා උදේ පාන්දර මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා අපේ තාත්තා කිව්වා අයියේ අපිට යන්න එපා කියලා මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. හැබැයි අද ඒ අය ගැන කතා කරන අද ඒ අය ගම්පහ දිස්ත්‍රික්කෙන් මේ සිද්ධිය වෙච්ච කටුවපිටිය සිද්ධිය වෙච්ච දිස්ත්‍රික් වලින් ඡන්ද ඉල්ලන්න ආවිලා තියෙනවා. ඒ දිස්ත්‍රික් වලින් ඉදිරියේදී ඡන්ද ඉල්ලන්න බලාගෙන ඉන්නවා. මං අහනවා ඔය ඇඳුම් නැතුවද ඇඳුම් ඇඳගෙනද ඡන්ද ඉල්ලනවා කියනකොට අය ඒ අයගෙනුත් අහන්න ඕන ඇඳුම් ඇඳගෙනද ගම්පහ දිස්ත්‍රික්කට ආවිලා මම ඡන්ද බදුල්ලේ ඉඳලා ආවිලා ඡන්ද ඉල්ලන්නේ කියන එකත් මම මේ අවස්ථාවේදී අහන්න ඕන මූලාසන මන්ත්‍රීතුමනි. එනිසා මේ සිද්ධිය සම්බන්ධව වගකීම් පැහැරහැරීම් සිදු වෙලා තියෙනවා කියන එක ඕන කෙනෙක් අපි දන්න කතාවක්. සා එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන එක නායකයෙක් ඉලක්ක කරගෙන ඒ හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන බෑ මේ ආණ්ඩුවක් කියන්නේ අගමැති කැබිනට් මණ්ඩලය සියලු දෙනා වග කියන්න ඕන. දැන් අපි ආණ්ඩු පක්ෂ නියෝජනය කරන්නේ අපි ආණ්ඩු පක්ෂයේ මාධ්‍ය සාකච්ඡා වලට යන්නේ අපි ආණ්ඩුව වෙනුවෙන් අපි මේ දැන් ඉන්නේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව වෙනුවෙන් යම් සිද්ධියක් වුණොත් මේ ඉන්න ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ ඊයේ පෙරේදා සිංහරාජයේ සිද්ධිය වෙච්චලා මේ පසුබල මන්ත්‍රීවරු සියලු දෙනා ගිහිල්ලා සිංහරාජයේදී ඒ වෙච්ච දේවල් ගැන හොයලා බැලුවා. ඒ වගේ මේ රටේ පොල්තල් සිද්ධි නොයෙකුත් සිදුවීම් තියෙනවා. ඒ සිදුවීම් සම්බන්ධවත් අපි ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි හොයනවා බලනවා වගේම මම මේ වෙලාවේදී කියන්න ඕන එවකට හිටපු යහපාලන ආණ්ඩුවටත් ඒ ආණ්ඩුවේ ජනාධිපතිතුමාට විතරක් නෙවෙයි සියලු දෙනාට වගකීමක් තිබා. මේ සිද්ධියෙන් ඒ සියලු දෙනාට වගකීමක් තියෙනවා කියන එක මේ වෙලාවේදී ප්‍රකාශ කරමින් මට මේ අවස්ථාව ලබා දීපු මේ මූලාසන මන්ත්‍රීතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මං නියද වෙනවා සියලු දෙනාට ස්තුති.
ස්තුති ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා.
මූලාසනයේ හොබවන ගරු මන්තුමනි, පහුගිය පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට ලේ ගංගාවල පීනන්ඩ කැසකවපු අය මේ ප්‍රහාරය දිහා බැලුවේ රටක් විදිහට නෙවෙයි, තමන්ගේ හිතවතුන් ගෝල බාලයන් ආරක්ෂා කරන්න එදා ඒ පාස්සු ප්‍රහාරයේදී හැසිරුණ ආකාරය අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. එවකට රටේ ජනාධිපතිව හිටපු අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ හිරකාරයෙක් බවට පත් වෙලා එදා හිටියේ. එතුමා දැඩි පීඩනයකට ඒ පක්ෂේ ලක් වෙලා හිටියේ. ඒ අස්සේ තමයි ආරක්ෂාව බල්ලට ගිහිල්ලා මේ රටේ ආරක්ෂාවට වෙන්න ඕන දේවල් වෙලා හමාර වුණා. අපි දැක්කා ඒ දවස්වල තීන්දුව තීරණ ගත්තේ අරලියගහ මන්දිරයේදී රට බල්ලට ගියත් තමන් ගැන තමන්ගේ පක්ෂය ගැන විතරයි එදා හිතියේ. එදා ඕන තරම් වනාත විල්ලුව වගේ ප්‍රදේශ වලින් අවි ගබඩා හම්බුණා, පුහුණු මධ්‍යස්ථාන හම්බුණා. ඒවට ඇක්ෂන් ගත්තද? නැහැ. ඇයි ඒ? සුළු ජාතින්ගේ ඡන්දවල තියෙන කෑදරකමට, බල ලෝභයට එදා ඇක්ෂන් ගත්තේ නැහැ. එදා ඇක්ෂන් ගත්තා නම් ඒ ආණ්ඩුව මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබ්බා. අන්තිමේට මොකද්ද උනේ? අර අයිස්සක ජීවිත 260ක් 70ක් බිලිදෙන්න වුණා. දෙස් විදෙස් මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින් අපේ රට අපකීර්තියට පත් වුණා මේ සිද්ධියත් එක්ක. මේ සිද්ධිය වෙල මේ අප්‍රේල් 21 වෙනකොට අවුරුදු දෙකකට කිට්ටු වෙනවා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා, එදා ඔබතුමා බලයට පත් වෙන්න ඉස්සර කිව්වේ රට සුරක්ෂිත රටක් කරනවායි කියලා. ඒ අනුව අපි අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ හෙට අනිද්දාම ඉෂ්ට වී, දැන් ඉෂ්ට වීගෙන යනවා. එදා ඒ ප්‍රහාරයේ වෙලාවේදී ඔබතුමා බලයට පත් වීම සමගම පහුගිය ආණ්ඩුවෙන් ඒ හිටපු ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා තිබ්බා. මේ කොමිසම ගැන අද වර්තමාන කාදිනල්තුමාගෙන් ඇහුවා, මේ කොමිසම ගැන සැහැීමකට පත් වෙනවද නැත්නම් වෙනත් කොමිසමක් පත් කරන්නද කියලා ඇහුවා අපේ ජනාධිපතිතුමා. පස්සේ කාදිනල්තුමා කිව්වා සැහැීමකට පත් වෙනවා මේ තියෙන කොමිසම ගැන. අන්න එදා ඒ කොමිසම දැන් එපයි කියනවනම්, එපයි කිව්වනම් එදා තිබ්බා අපේ ජනාධිපතිතුමාට කොමිසමක් හැල්ලල ඔය තෝරු මෝරු තවත් හිටියනම් වටේම ඉන්න අය ඒ දැලර දාගන්න ඒ අවස්ථාව නැතිවෙල දැන් කියනවා නම් මේක හරියට අපේ ආණ්ඩුව ආවට පස්සේ වෙච්ච සිද්ධියක් කියලා කියනවා නම් මං හිතන්නේ ඒ අයට වෙන මොනවාක්වත් නැහැ, මොලේ අමාරුව පරික්ෂා කරගන්න ගිහිල්ලා අංගලොට කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. එදා අපි දැක්කා අර අසාසාලි වාගේ ජාතිවාදයෝ උන්මන්ත්‍රිකයෝ. එදා ඒ හිටපු ජනාධිපතිතුමා අපි දන්නේ නැහැ දුන්න ආණ්ඩුකාරකම බස්නාහිර පළාතේ. අපි කියන්නේ එතුමා ඒක නරක හිතින් දුන්නා කියලා. නමුත් මේ ආණ්ඩුකාරයා කවුද කියලා මේ රටේ ජනතාව දන්නවා. එතුමා එදා කොළඹින් ගහලා පන්නනකොට පැන්නේ නුවරට ගිහිල්ලා මේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව රවට්ටල ඡන්දය අරන් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුට පත් වුණා ඔය කියන අසාසාලි මන්ත්‍රීවරයෙකු බවට පත් වෙන. මොකද උනේ? තමන්ගේ හිතවත් මන්ත්‍රී කෙනෙක් හිටියා, අපේ හිතවත් උවයිස් හාජියාර් කියලා. මේ මන්ත්‍රීතුමාත් එක්ක මිත්‍ර වුණා. එතුමාගේ ගෙදෙට්ට යන්න එන්න පටන් ගත්තා. අනේ අපොයි සුමානයක් දෙකක් ගියේ නෑ. අර උවයිස් කියන මන්ත්‍රීතුමාගේ නෝනත් අරන් මේ යෝධයා කොළඹට පැන්නා. අර පවුල තනි වුණා, දරුවෝ 3 දෙනෙක් තනි වුණා. එහෙව් මිනිහෙක් තමයි ඔය අසාසාලි කියන්නේ. මේ වාගේ එවුන්ට ආණ්ඩුකාරකම් දීලා අපි දැක්කා මේ රටේ. එදා පෙබරවාරි 4 ජාතික නිදහස් දවසේ 2019 නෝනලා දෙන්නම එක්කවෙල අර වාහනෙන් බහිනවා නිදහස් උත්සවයට. මේක හරි අශෝභනයි. මේ වාගේ දර්ශන අපේ ඇහින් දකින්න ලැබීමත් අශෝභන සිද්ධියක් ගරු මන්ත්‍රීතුමනි. එදා මේ වාගේ පුජ්‍යලයෝ තමයි අර මාවනැල්ලේ බුදුබිලම කඩනකොට ආරක්ෂා කර ඒ අය ආරක්ෂා කරේ මෙන්න මේ ආණ්ඩුකාරතුමා. වනාත විල්ලුවේ ඒ අහුවෙනකොට ඒ ආයුධ ඒවා ඒ ඝාතකයන් ආරක්ෂා කරේ මෙන්න මේ කියන ජාතියේ බඩු. එහෙමනම් අපි තව තවත් ඇයි බලා ඉන්නේ? එදා මතක ඇති ඔබලට උසාවියේ ගහට ගිහිල්ලා උසාවියේ හිටපු නඩුකාරයාගේ ගෙදර ගාවට ගිහිලා බැන වැදුණු ආකාරය. එහෙමනම් ඒ වාගේ මිනිස්සු තවත් මේ රටේ තියාගෙන ඉන්නවද කියන එක, නැත්තම් එයාට හිමි යුත්තේ බන්ධනාගාරේ නැත්තම් වෙනත් ස්ථානයක්ද කියන එක මේ රටේ ජනතාව හොඳටම දන්නවා. එහෙනම් අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ වාගේ පුජ්‍යලන් නීති ඉදිරියට ගේන්න ඔබතුමා ආරක්ෂා කරන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඉඳා ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ. මේ වාගේ මේ රටට වින කරන ජාති ද්‍රෝහීන්, දේශ ද්‍රෝහීන් එක්වෙනින් පළවා හරින්න කටයුතු කරන්න කියලා, නැත්නම් අත්අඩංගුවට ගන්න කියලා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේක අපේ පිට උඩ දාන්න, අපේ පක්ෂයේ පිට උඩ දාන්න එජා අපේ කල්පනා කරනවා නම්, ජාතික සමගි බලවේගේ කල්පනා කරනවා නම්, මං හිතන්නේ ඒක තමයි ඒගොල්ලන්ට එතර තමයි වැරදුනේ. එහෙනම් මේ රටේ දන්නවා 2 කෝටි 25 ලක්ෂයක් ජනතාව දන්නවා කවද්ද මේ කවුද මේ වැරද්ද කළේ. ඒ නිසා අපි කනගාටු වෙනවා විශේෂයෙන් කතෝලික ජනතාව පිළිබඳව. ඒ අය මේ රටේ ජනතාව හැටියට අපිත් එක්ක කාලාන්තරයක් තිස්සේ කිසිම සඳු සරුවල් නැතුව ජීවත් වෙච්ච පිරිසක්. එදා අපි එක පැත්තකින් ස්තුතිවන්ත වුණේ අපේ කාදිනල් තුමාට. එදා එතුමාට තිබ්බම් මේ රටේ සිද්ධිය වෙච්ච වෙලාවේ මේ රට උසි ගන්නවල මේ රට විලක් කරන්න, මේ විලක් කරන්න, මේ ගංගාවක් කරන්න. නමුත් එතුමා බොහෝම සාධාරණ කාදිනලවරෙක් හැටියට එහෙම දෙයක් වෙන්න මේ රටේ ඉඩ තිබ්බේ නැහැ. මං හිතන්නේ ඒකත් මේ රටේ ජනතාවගේ වාසනාවක්. මං හිතන්නේ ඒක ගොඩාක් අයට අද අමතක වෙලා තියෙනවා. එනිසා මං හිතන්නේ දැන් මේ කොමිෂන් ගැන කතා කරනකොට ආපහු අපි අතිගරු ජනාධිපතිතුමා අර කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් හැදුවා. මේ කමිටුවේ වාර්තා මේ වෙනකොට නිර්දේශ 78ක් ඉදිරිපත් කළ තියෙනවා. මං හිතන්නේ ওই නිර්දේශ ටික ක්‍රියාත්මක වෙනකොට ওই තෝරු මෝරු ටික ඉබේම ඒ දැලට අහුවේ කියලා අපි විශ්වාස කරනවා, අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් එදා ඒ විදිහට කෑ ගහපු අය අපි දන්නවා. අපේ චාමර මන්ත්‍රීතුමා කිව්වා වගේ ඔය හරින් ප්‍රනාන්දුලා එයාත් වගේ කියන්න ඕන. ඒ අය හරිනම් අත්හරින් ගොඩ ගන්න ඕන. ප්‍රහාරයක් එල්ල වෙන බව දැන දැනම එදා තාත්තා යන්න එපා කිව්වා කියලා ඒ මිනිස්සුගේ ජීවිත ආරක්ෂා කරලා අර මිනිස්සු බිල්ලර දුන්නා. ඒ වගේ මමත් කියන්න ඕන අපේ හාරිස්පත්වේ ඉන්න කඩු ඇමති කියලා කෙරේ. එයා කිව්වා කඩු අහු වෙනකොට 4 මේ රටේ ඕවා පල්ලි වල කැලෑ සුද්ධ කරන්න ගෙන ආපු කඩු කියලා. මං දැක්ක අයියේ පෙරේදා පත්‍රික තියෙනවා කඩු 6000ක් අතුරුදහන්. එහෙමනම් ඒ අතුරුදහන් වෙච්ච කඩු ගැන අර කඩු ඇමති හිටපු දන්නව ඇති. එහෙමනම් ඒ කඩු ඇමති අත්අඩංගුවට ගත්තොත් ওই කඩු 6000 රටවටේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හොයලා බලන්න. ඒ වගේ අපි දැක්කා ඊයේ පත්‍ර කීපයක සඳහන් වුණා මහා මොලකරු ඇතුළු දැනට අත්අඩංගුවේ ඉන්න කීප දෙනෙක් දැන් අහුවෙලා තියෙනවා. මං හිතන්නේ අර කතාවක් තියෙනවා සිංහලේ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙද කියලා. එහෙනම් අපි විශ්වාස කරනවා හෙටා ඉඳා වෙනකොට මේ ප්‍රහාරේ සුළමුළ මේ රටට හෙළුවේ. එතකොට අපිට පුළුවන් වෙයි මේ අයට නිත්‍යානුකූලව අනුව දඩුවම් කරන්න. අර පහුගිය කාලේ වාගේ කැලෑ නීතිය රජ කරවන කෙනෙක් නෙවෙයි අපේ ජනාධිපතිතුමා. එතුමා නීතිය හරියට ගරු කරන කෙනෙක් හැටියට හිටපු ආරක්ෂක ලේකම්වරයා හැටියට නීති ආධිපත්‍යයට ගරු කරන කෙනෙක් හැටියට අපි දන්නවා ඒ අය නිත්‍යානුකූලව නීතිය ඉදිරියට ගෙනේ කියලා. එහින්දා තමුන්නාසලට අපි එකක් කියනවා මේ රටේ 3/2 වලයක් ගත්තු අතේ අතිගරු ජනාධිපතිතුමාට මොන තරම් මොන ආකාරයෙන් මඩ ගහන්නවත් ඒවට මේ රටේ ආයේ ඉඩක් නැහැ. අපි දැක්කා
කාලය අවසානයි ගරු මන්තුමා.
ඔව් මම ඊට වඩා කතා කරන්න. එහෙමනම් මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මේ රටේ හැකීක්මනින් මේකට සම්බන්ධ සියලු ලොකු පොඩි හැම එකම අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Rishad Badudin, you have 20 minutes.
No. No one there, no? I think Ms. Sakati. Bismillahir Rahmanir Rahim. Honorable Chair, we are living in 20. Today's world 20. In an era of dilemma, an era of 20. Unspeakable horrors, an era where extremism has rendered us all hostage. This is an era of extreme confusion. We have looked to our allies in peace, and some amongst them have looked to hold us as villains instead of as also victims of a global conspiracy. Our allies, in peace have forgotten that we stood with them even in the face of adversity. Honorable Chair, I wish to table this book. This is Dr. Lona Devaraja, first published in 1994, The Muslims of Sri Lanka, 1,000 Years of Ethnic Harmony. This book outlines over 1,000 years of peaceful coexistence Our ancestors came in here as traders. The Commission of Inquiry states that the first traders came here in about the 7th century AD. And this book establishes the mutually beneficial relationship the Muslims shared with the Sinhalese community of Sri Lanka, which laid the foundation for racial and religious amity. The Muslim traders brought enormous assets, and the Sinhala monarchs of the time offered protection and permitted them to settle. We have remained in amity and sought to make our investment here in Sri Lanka. This is our motherland. Our assets and finances remain in Sri Lanka. We did not plunder this country like the Dutch, Portuguese and British. The Sinhalese, Tamils and Christians are our brothers in our quest to serve our mother Lanka, and nobody can or should take that right from us. When the Muslims were demanded to support the LTTE or be evicted from the north, we the Muslims of Sri Lanka chose to lose our homes and our belongings to be loyal to our motherland. We gave up our assets and our livelihood to live as refugees. I was also one of those evicted by the LTTE. We earned the wrath of the LTTE because we chose to love our motherland over our own life. We have lived with you, among you, as one of you. We have loved each other, protected each other, shared in the spoils of war, and celebrated our victory over separatism. We Muslims never asked to be regarded separately. We only asked to be given the right to live as Sri Lankans, as Muslims. I must admit there were extremist elements who exploited the name of Islam and caused turmoil. The terrorists behind the East attacks are not Muslims. They are terrorists that hijacked the name of Islam for their own sinister agendas. I am not here to defend them. I cannot and will not defend or support any terrorist, even if my life was on the line. I am here to tell you that we, the Muslim community, will stand with you today and forever against any and all forms of terrorism and violent extremism. Today is the fifth day of the debate on the Commission of Inquiry report on the East attack. The Parliamentary Select Committee, appointed by the then Speaker, and the Commission of Inquiry, appointed by then President, have both exonerated me from all of crass allegation, falsely linking me with those terrorists. Ever since the East attacks, Honorable Vimal Veeravansa has been making controversial statements at my expense. He says that I was in contact with Zahran even when there is no evidence, because I or my brother had never known or met Zahran in our lives. He made this statement in a program named Islam Antavadeya Pasku Commission Obbata on this year, February. His entire speech during the program provoked both the Muslim and Sinhala youths. He incited racism and religious bigotry. I asked the CID to inquire on this program. I have formally submitted a complaint, but nothing has happened. The Commission does not mention anything as such. This is what has to be stopped. On page 331 of this report, the Commission report is quoted. Reciprocal radicalization is the cycle of radicalization which promotes each other's radicalized ideologies. I would say that if the government can keep their own representatives like Vimal Veeravansa in check and prevent them from inciting racism, the de-radicalization program will be half complete. He even made allegation against a renowned government entity claiming that Satosa vehicles have been used to transport Zahran, which is now proven to be just words to mislead the public for his political motives. I am challenging you as a minister in the current government to prove those allegations with facts and figures, what you said. The report only refers to me in respect of two allegations. One is regarding the sale of scrap metal to Colossus Private Limited. from IDB under my ministry that time. Here too, the commission has not made any findings but states that this is a matter to be taken up by the bribery commission. I plan to visit the bribery commission tomorrow, inshallah, and ask them to inquire this immediately, because I want to prove without a doubt that I have no involvement with these terrorists. Secondly, the commission of inquiry has referred to a call I made to the Army Commander General Mahesh Senanayake. This was a call only to inquire if Ihsan Mohinuddin was in the custody of the law enforcement authorities. His father, who is a class 1 special grade SLAS officer and an additional secretary to a ministry, is known to me, and he called me as a concerned parent. He not only called me but also wrote to the then president and the media on the abduction of his son. Firstly, I called the OIC of Dehivala, then SSP Vikramasinghe in Dehivala division, who responded saying that he has not been arrested by the police, and he suggested me to check with the army. Then I called the general Mahesh Senanayake to make an inquiry, and he said he wasn't aware and that he would try to find out. I called him a second time to find out if progress was made, and again he said he could not check it. The third time I called, he told me that Ihsan was in their custody, and that was the end of it. For the information of this house, I table this affidavit with all relevant document and evidence I have submitted to the commission. People seem to perceive this phone call to the army commander very negatively. I ask them, what is wrong in what I did? It is the right of every citizen in this country to make inquiries from the lawful authorities in this country. I am an elected representative. I am a representative of the people, and it is my obligation to make inquiries in these times on behalf of them. The commission report on page 395 also makes reference to a call made by Minister Honorable Dayasiri Jayasekara. Dayasiri Jayasekara, Minister, intervened on behalf of 6 people who were arrested by the Bingiriya police and brought to the Hettipola police station. He even got permission from the DIG Kurunegala to have them released on police bail and transported them in his vehicle. Those were people arrested for torching and destroying Muslim-owned shops and Muslim places of worship. They attacked innocent Muslims. This is a commission report, but no action had been recommended by the commission against him. Why? I wish to clearly mention that such people are also extremists. But what did I do? I made legitimate inquiries of the whereabouts of a missing person whose father was serving the state in a higher position. Over 2,000 Muslims were arrested over the Easter Sunday attacks. This was the only person in regard to whom I made inquiries. Why? It was because he was kidnapped. That is a legitimate right that any citizen is entitled to exercise. The fake news media say I was trying to influence the army commander. I am tabling here the video clip and other evidence of the testimony of the general Mahesh Senanayake, where he admits that I never influenced. That is a preposterous allegation. Have some humanity. I ask the parents who are listening, how would you feel if your child was kidnapped? Imagine the plight of the father of this child. Would you not have acted in the same manner? I just made an inquiry and the media went into a frenzy. But here we have, in the case of Honorable Dayasiri Jayasekara, an elected representative against whom I have nothing personal, not just making an inquiry but intervening on behalf of criminals in non-bailable offences, securing sureties and securing their release. From this, we can learn that justice was not meted out evenly. I wish to ask all concerned parties, why was greater weight placed on my call to the army commander over and above the action of Dayasiri Jayasekara? Is it because I am a Muslim? If so, is it not discrimination? The report also identifies that several local government members were instigating violence. The report points out that the police did nothing to stop these mobs,
Apparently, they did not have strength. These attacks were anticipated. Curfew was in motion. It is the duty of law enforcement authorities to enforce the law. They were aware of the situation and did not reinforce security in the areas. They allowed the mobs to create unrest at will. This was willfully executed against a religious minority in this country. However, not enough. Action has been taken till now. If my call to the army command had received such prominence, why are such strong matters just limited to a few paragraphs in the report? I must ask. The report reveals several incidents of violence post-Easter. There were 78 incidents in Minuangoda, 37 incidents in Kuliyapitiya, 200 incidents in Hattipola, 9 incidents in Chilo, 47 incidents in Koswatha, 67 incidents in Nikavaratiya, 55 incidents in Nigambu, and many more incidents against the Muslims. If you look at the involvement of some of these local government members and the non-involvement of law enforcement authorities, it definitely seemed like state-sponsored oppression against minorities. Fauzul Amir, Muhammad Sali of Kotramula, poor man, lost his life in front of these criminals, in front of these criminals to these extremists, in front of them, their children. In any other country, this would be reported as genocide, and all the inflammatory speeches would be branded as incitement to genocide under the Genocide Convention. I wish to table the Genocide Convention before this House. The state has allowed the killing of Muslims. The state has allowed bodily harm to Muslims. The state has now begun imposing conditions that threaten the physical destruction of Muslims. This is genocide under Article 2. Do not forget that we are now part of the Rome Statute and we are accountable for our action and omissions. In view of these incidents, I must once again extend my sincerest of the gratitude to His Eminence Cardinal Malcolm Ranjit. In the wake of an outbreak of post-Easter violence, he effectively managed to limit the damage. His actions were exemplary of the virtues of the faith of the Catholics. I would like to make reference to certain points from the report on page 145. The report states that 17 video recordings were made by Zagaran and his group. In those videos, he gives 10 reasons why Sri Lanka was chosen for the attack. I call upon all members of the House to pay full attention to some of these points. One, defaming and insulting Allah. Incident in Kuliyapitiya, where an image of a pig with Allah was written on it. Number three, Venerable Galagodate Nyanasara Thero, insinuating that Allah will be reborn. Number four, scolding and defaming Prophet Muhammad sallallahu alaihi wasallam. Number five, tearing and burning of Quran. Number six, destruction of mosque. Number seven, destroying Muslim houses and forcible land grabs. Number eight, rape of a Muslim woman by intelligence officials and its cover-up. I would like to ask, who is to take responsibility for these? Is it the Muslims or the state? Incident that never happened in 1,000 years have happened in 10 years soon after the end of the LTT war. It is not the Muslims, but certain extremist elements that provoke the sentiments of the Muslims, and more importantly, the government allowed these elements to operate freely. His Eminent Cardinal Malcolm Ranjit addressed the people in Kottampitiya and publicly stated that it wasn't the Muslim community who was at fault. He identifies that an external hand was involved. I also feel the same. I urge the authorities to identify and bring to book this external hand, regardless of religion, stage, or political position. Honorable Chair, we must understand that such extremists gain power at the expense of our failures to protect our people. when people are dejected by the fact that their government is not interested in protecting them, they are likely to develop animosity and anger towards the government. They are likely to join hands with people who are ready to oppose the government at any cost, because they are losing hope that the government will protect them. This is the normal reaction of any human being. We do not, however, justify any form of violence. If you antagonize repeatedly an entire community for the crimes of a few, you will note their lack of willingness to stand by you. Eventually, they will get more and more radicalized and stand against you. It is not like we haven't seen this before. It is that we haven't learned from these mistakes. Look at the history of the ethnic conflict with the LTTE. The 1956 single only act was instrumental in creating anger among the Tamils. Further actions, including burning of the Jaffna library, triggered their emotion, and then war had become inevitable. The Controversial Prevention of Terrorism Act was used more often ruthlessly. It was brought as a temporary act. The then government thought that armed with the PTA, they could finish off opposition in 2 years. But what happened? The abuse of the PTA and oppressive tactics dragged the war for 30 years. But the problems that led to the war still remain unresolved. The UNHRC has demanded the repeal of the PTA. The government should not repeat the same mistakes now against the Muslims. Thereafter, you will anger the Muslim countries that stood with us in our adversities. If we had learned from these mistakes, we would not have permitted the extremist actions against innocent Muslims. We can still be hopeful. The Muslims are peace-loving people. Long before the attacks, Muslims owned the government. In the aftermath of the East attacks, the Muslims helped the armed forces track down the terrorists and neutralize them. The Muslims are on the side of the nation. Do not push us away. Don't push us away. Don't compel us to give up our religion. The vast majority of Sri Lankans chose to side with the state because it is our faith that has taught us to side with the nation. It is our faith that taught us that Zaharan and his group were wrong. It is our faith that taught us to expose his group of extremists. A very good example was the incident which took place in Saindamardu on 26th April. Following the East attacks, where a Muslim family gave information to the security forces on the whereabouts of Zaharan's family, his family. We Muslims consider Zaharan not as a Muslim. They are terrorists. They have tried to force your hand. They want you to make mistakes. The commission report in page 94 confirms that Zaharan wanted to build tensions between the Muslims and Sinhalese of this country. Therefore, it is imperative that you act wisely. Don't play to his tunes. Don't compromise national harmony in the name of national security. Do not take actions that would jeopardize that very national security. The process of state-sponsored discrimination has already commenced. For example, a notice signed under the hand of Deputy Honourable Director Member, of Customs.
You have another 2 more minutes.
Please give me, I think, till 4:30 I can give me. The customs dated 5th, Deputy Director of Customs dated 5th of March 2021 states that any Islamic religious books brought into the country should only be released upon the approval of the Ministry of Defence. There is also word from the Minister of Law and Order that madrasas are to be banned as a member of the Muslim community. I am offended, and so are my people. These are acts of discrimination and particularly a violation of the right of Muslims to manifest their religion. Minister of Law and Order also informs that there will be a burqa ban. People are mandated to wear masks all over the country and all over the world. You cannot make a description under any act to ban the burqa and niqab unless you also ban the medical mask, the motorcycle helmet, sunglasses, spectacles, bandages and so many other pieces of garments. I wish to ask the minister, how do you constitutionally make such a law? How do you make a law with such effect without making it racist and Islamophobic? We as minorities of this country are all entitled to our constitutional right to practice and manifest our religion freely in this country. Any legislation or administrative action targeting one particular community is a violation of our constitution. It is also in violation of every non-core convention and treaty ratified by Sri Lanka. No monitoring body of any of these treaties, let alone the UNHRC, is going to spare our country for acting so arbitrarily against the Muslim community. This is extremism in another form. This is oppression. We, the peace-loving people of this country, will not stand for extremism and will most definitely not stand for discrimination, even if it is endorsed by the state. The commission report will hold good testimony that other groups have engaged in extremist activity. The activities of Venerable Kalagodavatte Nyanasara has been highlighted for term he coined Abasaranai, and the report calls for the proscription of the Bodubala Sena. Further, in page 332 of this commission report, that the AG considers instituting criminal proceedings against him under the ICCPR Act for his speeches made during the Maharagama and Alutgama incident. They have also highlighted organizations such as Singala Ravaya, Mahevsan Balakaya, Singala Jatika Balamuluva, Singala Jatika Samvidhaniya, and the Shiva Sena movement. It is not me who is pursuing their extremist nature, but the commission report serves as my evidence. The actions of these extremists began in 2011, and owing to impunity, the extremism grew. If not for the impunity of these extremist thugs, the East attacks would have been unlikely to have happened. Where do you believe their extremist nature comes from? Over and above the commission report, there is plenty of ideographic evidence of their extremism. What measures do you propose to quell the extremism in these factions? At least will you de-radicalize them first? DHR, I draw your attention to the arrest of Muslims who have been very vocal against the acts of Zahran. It has been about 22 days since Azad Sali was arrested. I must remind you that it was he who publicly stated in 2017 that Zahran was a dangerous criminal who needs to be arrested. Yet the government has arrested him under the Prevention of Terrorism Act for alleged connection to the East attacks. How is this fair? You are holding him without a charge only because he was spoke on behalf of the Muslim community. This is political victimization. Another distinguished personality who has actively contributed efforts towards the upkeep of human rights, Hijaz Hizbullah attorney at law, has also been arrested under the PTA. Ahnaab Jazim from Pandaravali Mannar was arrested for a poem he wrote against the ISIS. He was arrested on April 15 last year and continues to be detained with no charges against him simply because he wrote a poem against the ISIS. Under the pretext of national security, you have oppressed the Muslims. I am afraid their frustrations from your actions may lead to radicalization. You must arrest the extremists who have harmed or will harm our people. But whether or not you are arresting the extremists, you are definitely arresting innocent people who are speaking against extremism. There is another word for this oppression. The country's policies must not be biased against the whole Muslim community. This is not what is intended through the one country, one law policy. In no country there are different sets of laws applicable to different segments of the society other than in confederate states. Even in federal countries such as America All laws, whether federal or state, including state constitutions, are in conformity with the federal constitution. In Sri Lanka too, there is only one constitution which provides for enactment of provincial statutes containing differing clauses, yet so long as they are consistency with the provisions of constitution, they fall within the concept of one country, one law. What is understandably alluded to as one country, one law in Sri Lanka is the targeted elimination of the personal laws, particularly the Muslim personal law. The constitution has guaranteed the freedom of religion and culture, etc. in Article 10, 14 and 9. Personal laws mean personal to specific communities. The Buddhist, Hindu, Christian and Islamic communities have laws personal to them. They are relating to either their religions or their cultures, which in no way infringe on the right of others. In the first place, if you are to do away with personal laws, then all these laws have to be removed from the statute book. Be that as it may, if you take marriages, for instance, marriages need not be registered under any law. If the girl reaches the age of 16, she can live with anyone she wishes, even without formalizing the union in any manner, whether legal or cultural, under the Sri Lankan law. In Sri Lanka, there are hundreds of elderly couples who have not got their marriages registered, particularly in the Hill Country and Jaffna. What the laws relating to marriages to do is that they give extra protection to the union of couple, that's all. Since constitution guaranteed their freedom of religion and culture, the personal laws gives a legal cover to the enjoyment of such freedom. In what way can it be construed as different laws? What is surreptitiously clothed in the slogan, one country, one law, is to call for assimilation, which is an antithesis of integration. Assimilation is to deny diversity and expect everyone to follow one culture and one way of life, which is not possible in any part of the world. Integration is to call for unity whilst recognizing diversity. The preamble of our constitution has recognized this diversity by employing the word peoples in itself. I call upon everyone to understand the difference between assimilation and integration on the
member,
one hand.
Time is up.
So please do not hurt the sentiments of all Muslims, because it can only marginalize the Muslim community even more. We have lived in peace practicing these customs and tradition in marriage for over 800 years. It has never become a problem to any person. Do not try to abolish our customs and traditions. It will not be a positive step towards de-radicalization. Talking of de-radicalization, a gazette was passed on March 12, 2021 with reference to a proposed rehabilitation and re-radicalization program. This is, we can't accept that. That is only focusing on the Muslims. That is not work for the country. I am sure the majority of the monks in Sri Lanka are peace-loving people who truly believe in the four immeasurable metta, karuna, mudita and upeka. Many of these monks tend to disagree with the violent ways of some of these extremists, and I am certain they will be willing to assist in the process of rehabilitation and radicalization of the extremists amongst them. Actually, I want to say something. I am tabling my speech, full speech, with that, and I want to ask the chair, please, include my speech, all this paragraph, ask to ACJU address matters. They actually, they work hard to guide our community against Zaharan like criminals. I think they did a lot of activities. I am tabling this book. There are 34 in action they taken. Another one, I was in the page lay or Sila Vipsangali, Tamilum Chola Vandam, Mele, Jamaat Islamudaiya Thalaivar, ஆக இருந்த ஹஜ்ஜுல் அக்பரை கைது செய்திருக்கிறார்கள். ஜமாத் இஸ்லாம் என்பது ஒரு பெரிய பாரிய இயக்கமாக இந்த நாட்டிலே பல நல்ல பணிகளை செய்தவர்கள். இந்த கொலையோடு சஹரானுடைய குரூப்போடு இணைந்தவர்கள், அதிலே முன்னர் இருந்தவர்கள், அந்த அமைப்பால் விலக்கப்பட்டவர்கள் சம்பந்தப்பட்டார்களே ஒழிய தற்பொழுது ஜமாத் இஸ்லாம் உறுப்பினர்கள் யாரும் இருப்பவர்கள் யாரும் சம்பந்தப்படவில்லை. ஹஜ்ஜுல் அக்பர் மீது சுமத்தப்பட்ட குற்றச்சாட்டுகளுக்கான பதிலை அவர் இங்கு வெளியிட்டிருக்கிறார். எனவே ஸ்ரீலங்கா ஜமாத் இஸ்லாமால் வெளியிடப்பட்டிருக்கின்ற இந்த அவருடைய அவர் சார்ந்த விளக்கத்தை, அவர் மீது சொல்லப்பட்ட குற்றச்சாட்டுக்கு எதிரான விளக்கத்தை இந்த பாராளுமன்றத்திலே நான் அதாவது டேபிள் பண்ணுமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல இங்கு இந்த நாட்டிலே ஒரு இனத்தை மையப்படுத்தி அவர்களின் மீது உங்களுடைய கவனத்தை செலுத்தி அவர்களை அடக்க நினைக்காதீர்கள். நாட்டின் மீது பாசம் கொள்ளுங்கள். இந்த 70 வருஷங்களுக்கு மேலாக சுதந்திரம் கிடைத்த பிறகு இந்த நாட்டிலே 30 வருஷம் தமிழ் மக்களோடு போராட்டம், 30 வருஷத்துக்கு பிறகு 10 வருஷத்துக்குள்ளேதான் முஸ்லிம்களின் மீது டிகனையிலே, தம்புள்ளையிலே, காலியிலே, கிராண்ட்பாஸிலே, அங்கே இங்கே எல்லா இடங்களிலும் முஸ்லிம்களை தாக்கினார்கள். ஏ கலபு கடவத்த ஞானசார தேரர் அபசரணா என்று, அபசரணா என்பது அழிவை நோக்கிய வசனம், கொலை செய்வதற்கான ஒரு வசனம். அவ்வாறான ஒரு வசனத்தை பேசிய பிறகுதான் அழுக்கமையிலே 4 பேர் கொல்லப்பட்டார்கள், 100,000,000 சொத்துக்கள் அளிக்கப்பட்டது. இந்த கொலை செய்த சஹரான் கூட்டம் செய்த செயல்பாட்டை நாங்கள் அங்கீகரிக்கவில்லை, ஆனால் அவர்கள் ஏன் இதை செய்தோம், இலங்கையில் ஏன் எதை செய்தோம் என்று சொல்லி இருக்கிறார்கள். அந்த விஷயங்களை நான் ஏற்கனவே சொன்னேன். எனவே அந்த விஷயங்களை கவனத்திலே கொண்டு இந்த நாட்டிலே அவ்வாறான அநியாயங்கள் இந்த நாட்டிலே நடக்காமல், இஸ்லாத்துக்கு எதிராக செயல்படுகின்ற ஒரு சில மத குருமார், இவர்கள் எல்லாம் ஏஜென்ட்கள், இவர்கள் எல்லாம் ஒய்ஸ்கட்காரர்கள், கூலிப்படை, இவர்கள்தான் இந்த நாட்டை குட்டி சுவராக்குகிறார்கள். இவர்களை கட்டுப்படுத்துங்கள். இவர்களை கட்டுப்படுத்தவில்லை என்றால் இப்படியான இன்னல்கள், இப்படியான அழிவுகள் வருவதற்கு அது காரணமாக அமைந்துவிடும். எனவே அவ்வாறான அழிவுகள் வரக்கூடாது, வரக்கூடாமல் இருப்பதற்காக எங்களாலான முழு ஒத்துழைப்பை நான் மட்டுமல்ல எமது முஸ்லிம் சமூகம் உங்களுக்கு தருவதற்காக இந்த நாட்டுக்கு அது எந்த அரசாங்கம் இருந்தாலும் அவர்களோடு சேர்ந்து இவ்வாறான மோசமான காரியங்கள் நடக்காமல் இருப்பதற்கு, உண்மையான இஸ்லாத்தின்படி இஸ்லாமியர்களை வாழச் செய்வதற்கு எங்களுடைய பூரண ஒத்துழைப்பை தருகிறோம். உண்மையாக குற்றவாளிகளை தண்டியுங்கள், அப்பாவிகளை உடனடியாக விடுதலை செய்யுங்கள். 100,000,000 அப்பாவிகள் இருக்கிறார்கள், எனவே அவர்களை விடுதலை செய்யுங்கள் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி. பார்லிமெண்ட் ஹேட்டு பேரவரு 10 தக்குவா கால் தவணுவா.